දෛ මෑණෙනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ අවසාන අංකයටයි පත් වෙලා තියෙන්නේ. අත වශයෙන් අපි කාලය වෙන් කරගෙන තිබුණේ කමඨාන් සුද්ධ කිරීමක් වගේ වැඩපිළිවෙලට. නමුත් මට ඉල්ලීමක් කරන්න සිද්ධ වුණා ධර්මදේශනා මාලාවේ අවසාන ධර්මදේශනාව සඳහා ඒ කාලේ මට දෙන්නයි කියලා. ඒ අනුව අපි පවත්වගෙන ආපු ධර්මදේශනා මාලාවේ අවසාන ධර්ම දේශනාවටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. පිළිම දිනා tempat වෙලා සාදුකාරය පවතු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. අක්ඛේයේච පරිඤ්ඤාය අඛාතරං නමඤ්ඤති තඤ්ඤි තස්සන හෝති ති යේනනං වජ්ජාන තස්ස අත්ති සච්චේ විජානාසි වදේහි අඛාසීති. මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුව සඳහා සමිද්ධි සූත්‍රය සර්වචන් වහන්සේ විසින් යෙදනා යෝජනා කරන්න ඉදිච්ච දේශනා කරන්න ඉදිච්ච මේ වටිනා සූත්‍රය සංයුත්ත නිකායේ දේවතා සංයුත්තිය සඳහන් වෙලා තිනවා. ඉතීකේ මුල් දවස් තුනේ අපි කෙටියෙන් මතක් කර දිගට මතක් කරගත් දේවල් කෙටියෙන් සඳහන් කළොත් ඊටාම තරුණ බොහොම පැහැපත් වර්ණ ඇති මේ සමිද්ධි නමැති ස්වාමින් වහන්සේ රජගහනුවර උනුදිය නදියට, ඒකට කියන්නේ තපෝදා නදිය කියලා, තපෝනන්දදිට ගිහිල්ලා පැම්පහසු කරලා යට අඳනේ විතරක් නැත්නම් නානකදේ විතරක් ඇඳගෙන අවුවේ තමන්ගේ සිරුර වේල වේලා ඉන්න වෙලාවේ පැමිණිච්ච දේවතාවෙක් සඳහන් කරලා කියනවා, මාන මේ ගිහි සම්පත්‍ති විඳින්න නැතුව මේ පැවිදි සම්පත්‍ති විඳින්න ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා ගිහි සම්පත්‍ති විඳලා කල වයස් ගියාට පස්සේ පැවිදි වැඩ කරගෙන යන්න අපරාධේ ලැබිච්ච කාලේ නාස්ති කරගන්න එපයි කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා, මම එහෙම විදීත සම්පatti විඳින් නැතුව කාලේ නාස්ති කිරීමක් නෙවෙයි කරන්නේ. මට මේ කාලය පිළිබඳ විශ්වාසයක් නෑ, මම දන්නෙත් නෑ. ඒ නිසා මම කල යුත්තේ මහානකම් කිරීම, ඒ නියම වයස කිරීමයි මම කරන්න කියලා මේ යක්ෂ දේවතාවට සඳහන් කරනවා. එතකොට මේ දේවතාවා කියනවා, ඔය පැවිද්ද ලැබෙන සැප මත්තටයි ලැබෙන්නේ, කාමයේ ලැබෙන සැප දැන් ලැබෙනවා. ඒ නිසා මේ සාන්දෘෂ්ටික වශයෙන් විදියක මේ කාප සම්පatti තියෙද්දී කවදා හෝ ලැබෙයි කියලා හිතන ඔය මේ ආධ්‍යාත්මික සම්පatti વિશે කාම සම්පත්තිය පාවා දෙන්නේ පයි කියලා. ඉතින් එතකොට සමිති ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා, සර්වචන් වහන්සේගේ ඉගෙනීම ගැන්වීම හැටියට ඔය කාම සම්පත්තිය තම කාලිකයි. නමුත් පැවිද්දෙන් භාවනාවෙන් ආධ්‍යාත්මයෙන් ලබන සැපය සාන්දෘෂ්ටිකයි, දැන් උනත් ගන්න පුළුවන්. ඒක ඊට වෙඩිය කල් යනවා. නමුත් ඔය කාම සැපය, කාමක සුඛය බොහෝ දුක් වෙන දෙන, බොහෝ ආදීනව වෙන දෙන, බොහෝ වද බන්ධනයකට පමුණවන දෙයක් කියලා. ඒකලා ධර්මයේ තමයි සාන්දෘෂ්ටික, අකාලික, ඒයිපසික, ඕපනායක, පච්චත්ත වේිතබ්බාදී වශයෙන් ධර්මයේ තියෙන දැන් රස විඳින්න පුළුවන් ගතිය ඒ දේවතාවට වුවා දක්වනවා, නැත්නම් ගහපා දෙනවා. එතකොට මේ දේවතාව සඳහන් කරනවා, මට ඒක නම් තේරෙන්නේ නැහැ කියලා. මං දන්නේ කාම සම්පatti විතරයි, ඒකක් මං ඔයත් අන්න කිව්වේ. නමුත් ඔය කියන විදිහේ මේ ආත්ම නිදිම නිවන් දකින්න පුළුවන් ගතියක් නැත්නම් ධර්මීය රස විඳින්න පුළුවන් ගතියක් මම දන්නේ. මට අනේ කරුණා කරලා මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ආදී ගුණ ටික කියලා දෙන්නේ. එතකොට මේ සමිති ස්වාමීන් වහන්සේ කියනවා දේවතාවට, මම මේ ළඟදී පැවිදි වෙච්ච කෙනෙක්, මන් දන්නේ නැහැ ඉච්චර ඌව පිළිබඳ අර්ථකථා කරන්න, මගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ ළඟ ඉන්නවා, ගිහිල්ලා අහගන්නයි කියලා. එතකොට මේ දේවතාවක් කියනවා, සර්වචන් වහන්සේ ළඟට මට යන්න බෑ, මහේශාක්‍ය දිවරුන්ගේ නිතරම අරසාව ලැබිලා තියෙන්නේ, මට කිට්ටු කරන්නත් බෑ. ඒ නිසා ඔබ වහන්සේ කැමැතිනම් මට අනුකම්පා පිණිස මං විනුවෙන් මේ ප්‍රශ්නේ අහන්න. එතකොට සර්වචන්නාංශයේ යම් ආකාරයක උත්තර දෙනවද? ඒක මම මේ තේරුම් ගන්න උත්සාහ කරන්නම් කියලා. අන්නේ විදිහට මේ සමිති ස්වාමීන් වහන්සේ සහ මේ දේවතාව අතර ඇති වෙච්ච මේ ගමනේ සාකච්ඡාවෙන් පස්සේ සමිති ස්වාමීන් වහන්සේ සර්වචන්නස් ළඟට ගිහිල්ලා ඒ දේවතාව හමු වෙච්ච හැටි වෙච්ච සීතිය ඔක්කොම ඒ සර්වචන්නාන්තට විස්තර කරනවා. විස්තර කරලා මේ දේවතාව කෙරෙහි අනුකම්පාවෙන් දේවතාවට මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගතිය, එහෙම නැත්නම් අකාලික ගතිය, එයි පසික් ගතිය, මේ වහවහ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ගතිය පිළිබඳව කිව යුත්ත දැනුම් දීම කරන්නයි කියලා. ඉතින් එතකොට සර්වඥාසයෙන් දෙන පළවෙනි උත්තරේ තමයි අපි පෙරේදා ධර්මදේශනාට ඉස්සරහින් තියාගත්තේ අක්කේය සංජීනෝ සත්තා අක්කේයස්මින් පතිට්ඨිතා. සර්වඥාසයෙන් සඳහන් කරන මේ ලෝකේ ඉන්නාතාක් සත්වයෝ නැත්තම් මිනිස්සයෝ දැනට ප්‍රකාශ වෙච්ච දැනුම විතරයි දන්නේ. ඒකම අල්ල බදාගෙන එහිම ගිලී ඉන්න જાතියක්. ඉන් එහා පැත්තේ හැංගීමක්වත් නැත්තේ නෑ. දැනට කවුරු හරි කියලා ප්‍රකාශ කරලා තියපු දේවල් විතරයි දැනුම කියලා දන්නේ. ඉන් එහාට යන්නත් බයයි. ඉන් එහාට හැංගීමක්වත් තියත්තක් නැත්තේ නෑ. ඒ නිසා එයත්ෝ දැනට ප්‍රකාශිත දැනුම එහෙම නැත්තම් කවුරු හරි විසින් පිළිගන්නලද දැනුමේ පිටිලා හිටලා තියෙන්නේ. ඒ නිසා කවදාකවත් දැනුමක පිළිබඳව අරතරට පැමිණිච්ච කෙනා ලෝක දැනුම පිළිබඳව ලෞකික ලෝකායත විශ්ය එයා දන්නේ තමන් දන්නේ අර්ථ දැනුමක් කියලා. එයා හිතානේ ඉන්නවා මම ඔක්කොම දන්නවා මේ ශේෂ්ඨි මම තමයි ලොක්කා කියලා අනික් අයට කියලා දෙන්නේ මේ දැනුම කියලා ලෝකේ භාවිතා කරන දේ ඉතාමත්ම ආංශික දෙයක්. කවදාකවත් මේ ධර්මයෙන් තොරව භාවනාවෙන් තොරව මේ සත්ත්ව විශ්ේ ලෝක විශ්ේ අවකාශ විශ්ේ පිළිබඳ කවදාකවත් දැනගන්න බෑ. ඒ නිසා බාහිර ලෝකයේ තියෙන ඇත්තෝ උදුමාකාර විදියට තමන්ගෙම දැනුම නිසා තමන් මාන්නයක් ඇති කරගෙන ඒ දැනුම නිසා මමත් මිනිහෙක් කියලා හිතාගෙන ඒ දැනුමටම තණ්හා කර කර ජීවත් වෙලා මැරිලා ගිය දවසේ අපරාධේ ලැබිච්ච මනුස්ස ජීවිතේ පිපෙන්න පුළුවන් විකසිත කර ගන්න පුළුවන් දැනුමට ඉඩ දෙන්නේ නැහැ මේ කාම තණ්හාව නිසා. ඒ විදියට මේ දැනුම කියලා අපි බාර ගන්නදී ඉස තියාගෙන කටයුතු කිරීම නිසා යෝගමායන්ති මච්චුනෝ මායයට කෙලෙස් වලට යට වෙනවා කියලා පළවෙනි ගාතාවක් අපි එදා කරපු දේශනා කරපු මාතුකා කරපු ගාතාව දේශනා කරලා ඒකේ හරි පැත්ත විස්තර කරනවා. අද ඉස්සරහින් කියපු ගාතාවේ හැටියට අක්ඛේයේස පරිඥාය යම් කෙනෙක් දන්නවනම් මේ අපි දන්න දැනුම කියන එක ඉතාම පුංචි ඩිංගිට්ටක්. මේක පිළිබඳව ආඩම්බර වෙන්න තියා ලැජ්ජාවටපත් වෙන්න ඕනේ. මොකද මේ දැනුම නිසා අපිට භාවනා කරගන්න හම්බ වෙච්ච නැති එක විතරයි උනේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අද දියුණුවයි සම්මත ලෝකයේ ඉන්න මිනිස්සෙක් ගත්තොත් ඒ මනුස්සගේ ජීවිතය ඉතාමත්ම සුන්දර, ඉතාමත්ම සක්‍රීය, ඉතාමත්ම කාර්යක්ෂම කාලේ ඉගෙනීම සඳහා ගත කරනවා. ඒකල්ලි වල ඉගෙනගත්ත දේට රස්සාව කරන්න 55 60 වෙනකම් ගත කරනවා. 60 වෙනකොට තේරෙනවා සත්ත පහකට ඇති වැඩක් නෙවෙයි කරලා තියෙන්නේ. ඊට පස්සේ පශ්චාත්තාප වෙනවා. මොකද 60 හරි වෙන 60 විතර වෙනකොට හම්බ කරපු සේරම වියදම් කරන්න රස්සාව හරහා ලෙඩක් හැදෙනවා. වෘත්තියේ ලෙඩක් හැදෙනවා. ඊට පස්සේ හම්බ කරපු සේරම ඉවරයි. ඒකට අන්තිමට හිඟාකක් තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒක නිසා ජීවිතය ඉතාම සුන්දර, ඉතාමත්ම සක්‍රීය, ඉතාමත්ම ජවාධික කාලේ අපරාධේ මේ අද තියෙන අධ්‍යාපනයට කැප කරනවා. ඒකෙන් මෙට්ට ඇහියක් හදනවා. ඒ අධ්‍යාපනයට ඕන විදිහේ රූකඩයක් හදනවා. හදලා ඒ රූකඩේ නටවනවා 25 ඉඳලා 55 වෙනකම්. තත්ත පහක Tamanda ඇති වැඩක් නෙමෙයි කරන්න, gedetta ඇති වැඩක් නෙමෙයි කරන්න, අවශ්‍ය ඇති වැඩක් නෙමෙයි. කවුරු හරි ගෙවන නිසා කරනවා. මේක මේ නව තාක්ෂණයෙන් ඉසලා තිබුණේ නැහැ. ඉසලා තිබෙ මිනිස්සු Tamanda අවශ්‍ය රස්සාවක් කරන්නේ දන්න රස්සාවක් වෘත්‍යයක්. දැන් තන්නිකරම පිටරටකින් ආපු දැනුමක් අදාළ නැති දැනුමක් උගන්ලා දන්නේ නැති විභාගයක් කියලා දන්නේ නැති ලකුණක් පාස් කරගෙන ඊට පස්සේ ආ දක්ෂයයි කියලා හිතලා ඊට පස්සේ වෘත්තිය පුරුදු කරනවා. පුරුදු කළා අන්තිමට නිසි වයස පහ වෙනකොට තේරෙනවා අපරාධේ ගත කරපු කාලේ සුන්දරම කාලේ නාස්ති කළා තියෙනවා කියලා. ඒක නිසා ඒ ඉගෙන ගන්න කාලෙත් පෙළුණා හරි කමන්නේ පාසුණා හරි කමන්නේ රැකියාව කරන කාලේ දන්නවනම් අපි දන්නේ බොහොම ඩිංගිත්තයි ඕක මහා ලොකු දෙයකට තණ්හාමාන දිටි කරන දෙයක් නෙවෙයි කියලා ඒ ප්‍රකාශිත දැනුම පිළිබඳ යථාවබෝධය කියලා කියනවා ඒකට මම දන්නේ බොහොම ඩිංගිත්තයි කියලා අර මං ඒ දානි දර්ශනයට වගේ මේ සතවර්ෂයේ පහළ වෙච්ච ප්‍රධානම විද්‍යාඥයා වෙන අයිසෙක් නිව්ටන් ප්‍රකාශ කළා තිබුණා මම මේ වැල්ලේ සෙල්ලම් කරන සිප්පිකටුත් එක්ක සෙල්ලම් කරන පොඩි එකෙක් විතරයි ඉස්සරහ තියෙන මුහුද ගැන දැනුමක්වත් මට නැහැ පිටිපස්සෙන් තියෙන මහ කොළෝ ගැන දැනුමක්වත් මට නැහැ කියලා. ඒ මොකද එයාට තේරෙන්න පටන් ගන්නවා එයාගේ සුවිශේෂී ඥාණයට අපිට අහුවෙන කොච්චර පොඩක්ද කියලා. ඊට පස්සේ ඒක ඩිංගිත්තක් අපේ සියවසේදී ඉදිරියට ගෙනිච්චා මේ අයින්ස්ටයින් අරගෙන ඉවරලා කිව්වා අයිසෙක් නිව්ටන් හොයාගත්ත දේ ද්‍රව්‍යයක් බවට පත්වෙච්ච ශක්තිය ගැන විතරයි අයින්ස්ටයින් කතා කරේ. ද්‍රව්‍යයක් බවට පත්වෙච්ච නැති ශක්ති වශයෙන්ම තියෙන කොටසක් විශ්වයේ තියෙනවා. එව්වට ඒ ශක්ති යම් විදිහකට ගොනු වුණාට පස්සේ ඒක සුලියක් හැදුනට පස්සේ රිත්තක් හැදුනට පස්සේ ක්වොන්ටම් එකක් කියලා කියනවා ශක්ති පුංජයක් කියලා කියනවා. සමහරට මේ ශක්ති පුංජය ද්‍රව්‍යයක් බවට පත්වෙනවා. සමහරලාට ඒක ශක්තියක් වශයෙන්ම තියෙනවා. ඒ ශක්ති මොනම උපකරණයකටවත් අහුවෙන්නේ නැහැ. ද්‍රව්‍යයක් බවට පත් වුණාට පස්සේ තමයි ඇහැට කණ්ඩ දිවට නාසයට කයට තේරෙන්නේ. ද්‍රව්‍යයක් බවට පත් වෙච්ච ශක්තියට අපි කියනවා හාස්කම් කියලා කියනවා. গুপ্ত බලවේග කියලා කියනවා. විශ්ව ශක්ති කියලා කියනවා. සුවකිරීමේ ශක්තිය කියලා කියනවා. එක්කෙනෙක්වත් ඒක දැකපු කෙනෙක් ලෝකේ නැහැ. ඔය දකින්නත් බෑ, ඒක අහන්නත් බෑ, ඒක ගඳ බලන්නත් බෑ, ඒක රස බලන්නත් බෑ. නැයි කියන්නත් බෑ. දැන් අයින්ස්ටයින් තුමා අරගෙන ගිය පාරදිගේ ඉස්සරහට ගිය ලෝකේ ඉන්න දක්ෂම භෞතික විද්‍යාඥයෝ කියනවා ඇහැට කනට දිවට නාසයට කයට අහුවෙන ද්‍රව්‍ය ප්‍රමාණය ලෝකේ මුළු අවකාශයෙන් 2%ක්වත් නැහැ කියලා. 98%කට වැඩිය තියෙන ශක්තිය, ඒ ශක්තිය මොනම යන්ත්‍රයකටත් අහුවෙන්නෙත් නැහැ. ඒ නිසා අපි මේ දැනුම කියලා ගන්නේ ලෝකේ ප්‍රකාශ වෙච්ච ද්‍රව්‍ය බවට පත් වෙච්ච 2%ටත් අඩු ප්‍රමාණයක්. ඒ සංගාක් මේකේ තියෙන අවකාශය, ඒ අවකාශය අල්ලන්න බෑ, මනින්ද ගිරන්න බෑ අජට අවකාශයේ. ඒක නිසා භෞතික විද්‍යාඥයා හොඳටම දන්නවා Taman දන්නේ ලෝකේ දත යුත්තෙන් අඩු ගාන 2%යි. වැඩිම වුණ 4%යි, ඉතුරු 96%ම ශක්ති බවට පත් වෙලා තියෙනවා. ඒ ශක්ති බෙදෙනවා dark matter and dark energy කියලා. dark matter කියන එක 26%ක් විතර වෙන්න පුළුවන් කියනවා. dark energy කියලා එකක් හොයන්න තියෙනවා 70%ක්. මොනම තාලකින්වත් ඔප්පු කරලා පෙන්වන්න බෑ. ඉතාමත්ම උසස්, ඉතාමත්ම දියුණු විද්‍යාඥයන්ට සමීකරණය සම්පූර්ණ කරන්න බෑ dark energy නැතුව. මේ සියල්ලෙන්ම දකින්න පුළුවන් 4%යි එතන 2%යි කියන මතය සාපේක්ෂ වශයෙන් ਸਰවඥාන්සේ කියන්නේ උඹලා දන්න ටික තුච්චයි කියලා. උඹලා දන්න දේ ශූන්‍යයි කියලා. උඹලා දන්න දේ රිත්යි කියලා. උඹලා දන්න දේ ටිකයි. ਸਰවඥාන්සේ ਸਰවඥ බව ප්‍රකාශ කරේ මේ 100%ක්ම දැකගෙන. ඒක නිසා අපි දන්නොයි කියලා යමක් තියෙනවා නම් නොදන්න පත්‍රිකත් එක බලනකොට ඉතාමත්ම ඩිංගිතයි. ඒ වගේම මේ මෑතකදී කරපු මොළයේ තියෙන ස්නායු ශෛල පිළිබඳව ගවේෂණවලදී තේරුම් ගන්න තියෙනවා ඕනම ලෝකේ ඉන්න දක්ෂයෙක් තමන්ගේ මොළයේ තියෙන හැකියාවෙන් 2%ක්වත් වැඩ ගන්න නැහැ කියලා. ඊටර 98%ක්ම නිකම්ම නිකන් තිබිලා පුස්කාලා මැරලා යනවා. කවදාකවත් නිර්ආමිෂ පැත්තට හිතන්නෙත් නැහැ, බණක් භාවනා කරන්නෙත් නැහැ, ධ්‍යාන සුඛයක් විඳින්නෙත් නැහැ, විපස්සනා බලන්නෙත් නැහැ. ඒක නිසා අර ගත කරන 2%ේ ඒකෙම දුවලා නාස්ති වෙලා මනුස්සකමේ 2%ක් විතර වැඩ අරගෙන ඉතුරු හරිය කවදාකවත් වැඩ ගන්න නැති ශක්ති බවට පත් වෙනවා. ඕනම කම්පියුටරයක් වැඩ කරන කෙනෙක් දන්නවා කම්පියුටරේ වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය 5%ක්වත් අපි වැඩ ගන්න නැහැ. විශාල හැකියාවක් ඒකට තියෙනවා. අපි බොහොම ඩිංගිත්තක් අපි වැඩ කරලා අපි කියනවා කම්පියුටර දන්නවා කියලා. ඊටත් වැඩිය මේ අපිට හම් වෙච්ච මේ මනුස්ස මනසෙන් 2%ක්වත් වැඩ ගන්නෑ. ඒක liverලා ඉතුරු හරිය ඒකලා කියනවා දේශපාලනඥයන්ගෙන් 100%ක්ම නිකන් තියෙනවා කියලා වැඩ ගන්නම නෑ. ඒක වැඩ ගන්නේ secretary කියලානේ. ඒ නිසා 100%ක්ම fresh. හොඳටම මාංශෙන් මාංශය 102ක් වැඩ අරන් තියෙනවා. ඒකල එයා හිතනවා මම සම්පූර්ණ මොළෙන් වැඩ අරගත්තා. මම සම්පූර්ණ ජීවිතේ ජීවත් කෙරුවයි කියලා. නමුත් සම්පූර්ණ මේ මොළේ ශක්තිය වැඩ අරගත්තොත් අපිට මේ නොපෙනෙන සියල්ලම පේන්න පටන් ගන්නවා. සර්වඥාන්සේ කියාපු දේවල් වැටහෙන්න පටන් අර ගන්නවා. අපි කොච්චර සම්ප්‍රදායන කුලද කියනවනම් අපි දන්න ශාස්ත්‍රෙන් එහාට අඩියක් තියන්නවත් බයයි. උතුමාකාර සීමාවක් ඇති කරන තියෙන ඒ නිසා මේකේ තියෙන යථාබෝධය අඛිඤ්ඤාව පිළිබඳ පරිඤ්ඤයක් ඇති කරගත්තොත් අපිට මේ ප්‍රකාශිත දැනුම නැතුව බෑ. ප්‍රකාශිත දැනුම අවශ්‍යයි සංනිවේදනය කරන්න. නමුත් ඒක දැනගන්න ඕනේ ගොළු භාෂාවක් වගේ එකක් කියලා. කිසිසේත් ප්‍රකාශ කරන්න බෑ. ඒක ඉතාමත්ම සීමාකාරී. ඒ එහෙම දන්නවනම් අපි මේකට මෙච්චර වඳින්නේ නෑ. මේක මහා ලොකුට සලකන්නේ අපි දන්නවා ඒක අවශ්‍ය දෙයක්. නමුත් ඒ දන්න 102 කොච්චර අපිට වද දෙනවද කියනවනම් ඊට 98ටම විවෘත වෙන්න දෙන්නේ නැත්තේ මේ 102ට තියෙන ආශාව නිසා. කවදා හෝ මේ 102 අතහැරියොත් අපිට සමාන 98ක් හම්බෙන්න ඉඩ තියෙනවා. නමුත් අපිට දන්න ශාස්ත්‍රය අතාරින්න බෑ. නිසා යම් ශාස්ත්‍රයක්, යම් ශිල්පයක්, යම් දැනුමක් Tamanට අතාරින්න බැරි නම් ඒකට Taman 10 වෙලා තියෙන්නේ, වාල් වෙලා තියෙන්නේ, විශාල ප්‍රදේශයක් දැක ගැනීම තියෙන අවස්ථාව කාබාසිණිය වෙන්නේ අර අහුවෙච්ච කොටසෙන් තමයි. ඒ කියන්නේ සාපේ තේරුම් අරගන්න ඕනේ අපේ මනසට දැනගන්න පුළුවන් කාරණා විශාල ප්‍රදේශයක් තියෙනවා. ඒ ඉනේන වෙලාවේදී අලුත් අවස්ථාවක් වෙන හැම වෙලාවෙදීම අපි සම්ප්‍රදානුකූලව Taman දන්න එකටම යෙදෙන නිසා අපෙන් ගිලිහෙන අපිට අත්හැරෙන අවස්ථාවට කියන්නේ ගියා ගියාමයි ආය කවදාකවත් ආයේ නැවත අවස්ථාවක් දෙන්නේ. භාවනා කරනකොට විතරක් අපි නොදන්නා ශාස්ත්‍රයට විවෘත වෙනවා. උදාහරණයක් වශයෙන් කියනො නම් අපි භාවනාවට පිවිසුම් මාර්ගයක් විදිහට මොකක් හරි අරමුණක් ඉස්සරහින් තියාගන්න. ආශාස් ප්‍රසවාසය හරි පිම්බීම ඇකිලිම හරි වම දකුණ හරි. ඉතින් ඒක හොඳට පිරිසිඳලා ඒක සම්පූර්ණයෙන් ගෙවම් කරාට පස්සේ අපි සම්පූර්ණයෙන් වැටෙන්නේ සමස්තයේ. මොනම දෙයකට සීමා වෙච්ච නැති අරමුණු කරන්න බැරි නිමිති ගන්න බැරි සමස්තයට වැන්නකොට අපි පුදුම බයක් අපිට ඇති වෙනවා. ඒ බය නිසා අපි අසරණ වෙනවා, තනි වෙනවා, ගැහෙනවා, බය වෙනවා, භාවනා කරන්න බෑයි කියලා කියනවා. එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් නින්දට වැටෙනවා. නැත්නම් සැක කරනවා. ඒක නිසා මේ සමස්තයට යන්න අපහසුයක් නැහැ ඒක පැත්තකින් බලන. නමුත් සමස්තයට බයක් තියෙනවා. ඒ සමස්තයට පුදුම අසරණ ගතියක් තියෙනවා. ඒ මොකද අපිට කොන්දක් පණ නැති නිසා, අපිට සද්ධාව මදි නිසා, අපේ වීරිය මදි නිසා, අපේ සමාධිය මදි නිසා, සතිය මදි නිසා, ප්‍රඥාව මදි නිසා අපි নানা ආකාර බය කරුණු ඉදිරිපත් කරන භාවනාවට පෙළඹෙන්නේ නැහැ. භාවනා කෙරුවට පස්සේ ලැබෙන ප්‍රතිඵල එකක්වත් භාවනා ප්‍රතිඵලයක් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් අපි භාවනා කරට මොනවද බලාපොරොත්තු යනවා ඒක කවදාකවත් භාවනා ප්‍රතිඵල නෙවෙයි. භාවනා ප්‍රතිඵල නම් ස්වභාවයෙන් එන එක. අය ඒක සමස්තයව ඉන්නේ. ඒක ඉන්නේ gediya pitimmai. ඒකට අපි පුදුම බයක් දක්වනවා. ඒ නිසා යම් දවසක මේ අඛෙය්‍ය ප්‍රකාශිත දැනුම කියන එකේ තියෙන සීමාකාරී බව දන්නවනම් ඒක පිරිසිඳ දන්නවනම් මේ දැනුම නැතුව බෑ. ඒකේ තියෙන මෙන්න වගේ සීමක රාජකාරියක් කියලා. ඒ දැනුමෙන් මම අසවලා කියලා මට මේ දැනුම තියෙනවා කියලා මම ආරයටට උසම් උතුම් කියලා කවදාකවත් අයිතිවාසිකමක් ගන්න. දැනුම ගැන තියෙන අනියම් ආඩම්බරය නිසා තමයි අතිශෝක්තිය නිසා තමයි මම අසවල් අසවල් දැනුම ඇති කෙනෙක්, මම අසවල් අසවල් විශේෂඥයෙක්, අසවල් අසවල් ශාස්ත්‍රයේ පරිණත කෙනෙක් කියලා ඒ දැනුම මාර්ගයෙන් ආඩම්බර වෙන්නේ මේ දැනුම මෙච්චර තුච්ඡ දෙයක් බව දන්නේ නැති නිසා. ඒ නිසා අල්ලගත්ත දේ අල්ලගෙන දිගට දිගට යනවා. ඒ නිසා අපි අලුත් පැත්තකින් හිතන්න, අලුත් විදිහකට ජීවිතය දිහා බලන්න, ප්‍රශ්න තේරුම් අරගන්න, ජීවිතෙන් ගැලවෙන්න යන්න ඇත්තේ ඒ නොදන්න දේට තියෙන බය නිසා. අප්‍රකාශිතයි වුණා තාම ඒකට බය නිසා අපි කවදාකවත් අලුත් ශාස්ත්‍රයකට යනකොට ඉදිරියට භාවනා කරන්න යන්න බයයි. ඒ නිසා භාවනාවේදී පොඩ්ඩක් ඉදිරියට යන්න හදනකොට අපි එක්කෝ ඇස් දෙක අරිනවා, එක්කෝ නිින්දට වැටෙනවා, එක්කෝ සැක කරනවා, එක්කෝ යන්න දෙන්නේ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කර තිනවා අඛෙය්‍ය ප්‍රකාශිත දේ ගැන හොඳට දැනගෙන ඒ ප්‍රකාශිත දේ මම මේව දන්නවා කියලා ආඩම්බර වෙන්නේ නැත්තම් එම ආඩම්බර නොවි මේ දේ තියෙන සීමාකාරී ප්‍රදේශයේ සීමාකාරී වටිනාකම එක තුච්චයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. මේක අනිත්‍යයි නෑ. අනාත්මයි, ශූන්‍යයි, තුච්චයි, රිත්තයි, පරතෝ ඒක අනුන්ගේ දෙයක්. ඔය කිසිම දැනුමක් ඊගාවාත්මයට ඇති වැඩක් නෑ. ඒක මේ තමන් හැදිච්ච පරිසරයට, හැදිච්ච සංස්කෘතියට ඇරලා ගියාට පස්සේ වැඩකුත් නෑ. ඒ නිසා ඒ සඳහා මෙච්චර ජීවිතේ වටිනා කාලයක් ගත කරගෙන මමත් දන්න කෙනෙක් කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් සර්වඥන්සේ පහළ නොවිච්ච ලෝකේ නම් ඒ මනුෂ්‍යට තැනක් තියෙනවා. නමුත් සර්වඥන්සේ පහළ වුණාට පස්සේ ඒවා සේරම ඒ වගේ දෙන තුච්ච භාවයේ පේනවා. ඒ නිසා සර්වඥාහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් විදිහට මේ ප්‍රකාශිත දැනුම ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් තන්හිතස්ස නො호ති इति. ඒ කියන කොච්චර උසස් தත්වයකට දැනුමෙන් ගියත් කවදාකවත් මම ඥානවන්තය කියන නමවත් කියන්නේ නැහැ. මට මෙච්චර දැනුමක් තියෙනවා, මට මෙච්චර ඩිග්‍රී එකක් තියෙනවා, මට මෙච්චර උපාධියක් තියෙනවා කියලා මේ ළඟදී අර රහන් කණුවේ ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේගේ පොතක් ගෝලහාමුදුර කෙනෙක් මහානායක හාමුදුර කෙනෙකුට ගිහිල්ලා දුන්නා. මහානායක හාමුදුර බලලා කිව්වලු අනේ නිකම්ම භික්ෂු නේද කියලා. වෙන මොකක්වත් නැහැ නේද කියලා පොත විසිකරා. ඥානানন্দ භික්ෂු. මොකද BSc කියලා ලියලා නැහැ. PhD කියලා ලියලා නැහැ. ප්‍රොෆෙසර් කියලා ලියලා නැති නිසා නිකම්ම භික්ෂුවක් නේද කියලා පොත පැත්තකින් තිබ්බා. ඒ කටිට ඕන කරලා තියෙනවා පොතක පිටිපස්සේ නමට පිටිපස්සේ තියෙන පට්ටන්දරේ තමයි. ඒකට තමයි යුනිවර්සිටි වල කෙරෙන තන්නිකරෝ බෙලි කැපිල්ල යන්නේ වෙන මොකටවත් නැහැ. තන්නිකර යන්නේ එකාට එකා ඉස්සරහට යන්න දෙන්නේ නැතුව ඒ අර දැනුමෙන් ආඩම්බර වෙලා කටයුතු කරනවා. නමුත් මේ ආධ්‍යාත්මික ගමන යන කෙනාට තන්හිතස්ස නොහොති තියා කවදාකවත් කියන්නේ මම මේ දේවල් දන්නවා, මම මේ දේවල් ලඟා කරලා තියෙනවා, මට මේ තරම් සීලයක් තියෙනවා, මට මේ තරම් සමාධියක් තියෙනවා. ඒ කියමනින්ම පේනවා ඒ මනුස්සයාට ලැබිච්ච දැනුම දරා ගන්න තරම් මොර්ලා නැහැ. ඒක නිසා සංස්කෘත කියමනක් තියෙනවා ගුණා සුගුණේ සුගුණා ගුණේසු නා ගුණා ගුණේසු සුගුණා භවಂತಿ කියලා. ගුණයක් ආඩම්බරයක් වෙන්නේ ගුණවන්තයෙකුට විතරයි. ගුණයක් නැති දැනුමින්ම ආඩම්බර වෙන මනුස්සයාට කටුසය කරේ රත්තරම් බැඳා වගේ වෙනවා. අර දැනුම නිසා මාසය නැහිනෝ. ගුණවන්තයාට ඕනි ගුණයක් සුගුණයක් බවට පත් වෙනවා. අපේ පැත්තේ කතාවක් තියෙනවා අනික් අයට වෙන්නේ නුගුණේ. ඉගෙන ගන්න ඉගෙන ගත්ත නුගුණේට එනවා පිස්සුවට. කියාපෑම වැඩි නිසා අද අධ්‍යාපන ක්‍රමේ විකුණුම් භාණ්ඩයක් බවට පත් වෙලා තියෙන්නේ. වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙන්නේ මේ අධ්‍යාපනයෙන් ආඩම්බර වෙන්න හදන නිසා. ඇත්තටම වශයෙන් කියනනම් ආඩම්බර වෙන්න හදන්නේ දරුවෝ නෙවෙයි අම්මයි තාත්තයි දෙන්න. මේ දරුවෝ සිවිල් සර්වන්ට් කෙනෙක් කරන්ඩ, දොස්තර කෙනෙක් කරන්ඩ නානා ප්‍රකාර විදිහට මේ මිනිස්සු මෙහෙවනවා. අන්තිමදී දරුවෝ ඒකාන්තෙම අම්මට අප්පටයි වෛර කරනවා. මේ ළඟදී වෙච්ච සිද්ධියක් තමයි ඒ ළමයා හැමදාම එක විෂයකට පළවෙනියා වෙලා ලකුණු 100 ගන්න දක්සයි. අවසාන විභාගයේ ඉස්සලා තිබුණ සාමාන්‍ය පරීක්ෂණයකදී ඒ ළමයා ලකුණු 80ක් 90ක් අරගෙන ඒ තාත්තා කියලා තියෙනවා පුළුවන් තරම් උත්සාහ කරන්න කියලා ලකුණු 100 ගන්න. තාත්තා යම්මයි පාටිකට යන්න ගිහිල්ලා මෙයාට ගණන් පත්‍රයක් දීලා මේක ලියපන් කියලා කාමරේට දාලා දොර වහලා ගිහිල්ලා තියෙනවා. එනකොට ජනෙලෙන් එළියට පැනලා ළමයා එළිලා මැරිලා තාත්තා එනකොට ඉස්සරහ පේන්නේ හිටියේ බෙල්ල වල දාගත්ත පුතා. මුද තාත්තට ඕනේ 100ක් ලකුණු ගන්න. පාස් වෙලා බෑ. ඩික්ටේෂන් එකක් කරගෙන බෑ. 100ක් ලකුණු ගන්න ඕන නිසා රෑවිල කාර් එක බලනකොට කාර් එකේ ලයිට් එකට පේන්න ජනෙලෙන් එළියට බෙඩ් ෂීට් එකක් දාලා එළියට මැරලා තිබ්බා. උත්තර තරහකින් මැරෙන්නේ නැද්ද කියලා හිතන. මේ දැනුම ලබා ගන්න අම්මලා තාත්තලා කරන මේ මෙහෙයුම නිසා අද පොඩි දරුවෙකුට සෙල්ලම් කරන්න වෙලාවක්. උද්දීයේ ඉඳලා හැන්දැනකන් ටියුෂන් තමයි. ඒ දරුවන්ට ඒ දරුවන්ගේ සිල්ලම නැහැ. ඒ දරුවන්ට ඒ දරුවන්ගේ අවශ්‍ය කරන විදිහ ගහක් කොටක නැගිල්ලක් නැහැ, ගඟක නෑමනක් නැහැ, මොකක්වත් නැහැ. ඒ නිසා ඔය 3 මාසේ බ්‍රොයිලර් චිකන් හදන්නේ බැටරි සිස්ටම් එකට හදන චිකන් වගේ තමයි අද හැදෙන දරුවේ. විශේෂයෙන්ම කොළඹ වගේ හැදුනොත් එහෙම ගන්න දෙයක් නැහැ. ඉතින් නමුත් ඒ දරුවට තේරෙනවා මේ දැනුමින් එක කිසිම ජීවිතයට වටිනාකමක් නැහැ. ඒකෙන් හම් වෙන්නේ ඩිග්‍රිය කියන සාහිත්‍යයේ විතරයි. නමුත් ළමයා නැස්සෙලා ඉවරයි. යම් කිසි කෙනෙක් මේ ක්‍රමයට විරුද්ධව කතා කරන්න ගියොත් අද පිස්සන් කොටුවේ දමාව. මම ඒ ගැන කතා කරන්නේ මට ඒ කාලේ ඉඳලම තේරෙනවා මේ අධ්‍යාපනය කියලා කියන්නේ අමු පිස්සුවක් කියලා. මට තිබුණේ බුද්ධමාකාර ද්වේෂය. මට තිබුණේ සෙල්ලම් කරන්න වෙලාව මට නැතුව. මම බයිසිකල් පදින්නට ගුරුතුනේ හෙට බුද්ධ ආගම තියෙන කිපු දවසේ යන්තම් හොරට ගිහිල්ලා මල්ලොත්ේ බයිසිකල් පදලා තමයි බයිසිකල් පුරුදුනේ. මං ආසනය පැත්තකල පාඩම් කරා. ඒ නිසා මම අපේ පවුලේ හොරිකඩයා මොනම දෙයක් තේරෙන්නේ නැති එක. මොකද මට ඕන එකමක් නැහැ පන්තියක වාඩි වෙලා කියාගෙනවත් ස්තුති ලබන්න ඕන එකමකුත් නැහැ. ඒ ක්‍රමයේ වැරදි බව මට තේරෙනවා. හැබැයි මෝඩකමට කොහොමද මමත් ඔය ටිකක් ගියා අධ්‍යාපනයේ දිගේ. ඒ නිසා මම කියන්නේ දේ ඕගොල්ලෝ අහක දාන එකක් නැහැ. මොකද මට තියෙන ඔය කියන පට්ටම්. නොතිබුණානම් කියාවි මේ පට්ටම් ගන්න බැරි නිසා තමයි මේ පට්ටම් ගහන්න හදන්නේ. එහෙන මොකක්වත් නැහැ. බුදුජානසී දේශනා කළා තියෙනවා තං හිතස නොහෝති ඉති කවදාකත් අධ්‍යාපනයේ මම අධ්‍යාපනඥ කියලා දැනවත් කෙනෙක් කියලා නම්බු වෙන්න හදනවා නම් ඒ මනුස්සයා මේ කාගේදෝ එළියකින් බබලන්න හදන කෙනෙක්. ඒ වාගෙම සර්වඥතේ සඳහන් කරලා තියෙනවා යම් කිසි ධර්ම අවබෝධ කරපු කෙනෙක් මට තේරෙන්නේ නැහැ මම මේ කියන්නේ බුදුහාමුදුරුවෝ කියප එකයි කියලා ධර්මයේ අයිතිවාසිකම ගන්නෙත් නැහැ. ඇත්ත ඇති හැටි ප්‍රකාශ කරන නිසා ඒ පුද්ගලයා තින් වැරදුනත් බොරුවක් කිව්වත් කවුරුවක්වත් ඒ පුද්ගලට නඩු දාන්නෙත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. මෙයා කියන්නේ දන්න ටික කියනවා මිසක් තමන්ගේ අයිතියක් නෙමෙයි කියන්නේ. ඒක නිසා ඒ කෙනාට යෙන නං වජ්ජා නතස්සාති. එයා වැරද්දවලා කිව්වත් දන්නවා මෙයා කියනකොට වැරදිලා තියෙන්නේ මගේ අයිතිවාසිකම නෙමෙයි කියලා. අපි ඛේමනන්ද ස්වාමීන් වහන්සේ ඉන්නකොට මොකද්ද එක්කදී ඔය සංඝයා වහන්සේලා මුදල් පරිහරණය කරන කතාවක් ආවා. ඒකදී ඒක සංඝයා වහන්සේ නමක් මොකක් හරි එකකින් නෑ මම මුදල් පරිහරණය කරන්නේ නෑ කියලා පෙන්නන්න ගහපා දීමේ පත්‍රයක් හරි මොකක් හරි කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ hina වෙලා කියනවා මම මුදල් පරිහරණය කරත් කවුරුත් පිළිගන්න එකක් නෑ කියලා පරිහරණය කරයි. ඒ තරම්ම කීර්ති නාමයක් තියෙන ඒ ස්වාමීන් වහන්සේ. මම ඇත්තටම මුදල් පරිහරණය කරත් දැන් කවුරුත් පිළිගන්නේ එකක් නැහැ මම මුදල් පරිහරණය කරනවා. එහෙම ජීවිතයක් ගත කළා තියෙන. ඒක නිසා කවදාකවත් පටලවිල්ලක් නැහැ. හැම කෙනෙක්ම මේ ප්‍රශ්නේ ඇති කරගන්නේ කතා කරන්න ගිහිල්ලා ඒ කතා කරන දේ හරහා මමෙක් මතු කරනවා. කතා කරන දේ හරහා මාන්නයක් ඇති කරගන්නවා. කතා කරන දේ හරහා තණ්හාවක් ඇති කරනවා. ඒ නිසා ඒ කරන කතාව හැම වෙලාවෙම අනික් කෙනාට සන්නිවේදනයක් නෙමේ සිදුවෙන්නේ පටලවිලක් සිදුවෙන. මොකද අපේ අතිශෝක්තිය කියන එක අපිට කටේ තොලේ ගෑවිලා නෙමේ සිදුවේ. අතිශෝක්තිය කියන්නේ බොරුවගේ මල්ලි. බොරුවම නන් නෙවෙයි. බොරුවගේ මල්ලි තමයි අතිශෝක්තිය නිසා අපිට කවදාකවත් බෑ ඇති දේ ඇති හැටියට කියන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් මං ආනපන බලසති භාවනා කරන්න මට ආශ්වාසය කියනවාදී මං ආශ්වාසය මේ මෙනෙහි කරා ආශ්වාසය මට වැටුනේ මෙහෙමයි කියලා කවදාවත් කියන්න බෑ. ඇති හැටි කියන්න බෑ. ප්‍රශ්වාස විලාසිතේ මට ප්‍රශ්වාසය මෙනෙහි කර ගන්න පුළුවන් වුණාද බැරි වුණාද මෙනෙහි කරනකොට මට ප්‍රශ්වාසය වැටුනේ මෙහෙමයි කියලා කවදාකවත් කියන්න බෑ. කිව්වොත් ඔච්චරකල් භාවනා කරන්න ඕනකමකුත් නැහැ. අපිට කවදාකවත් ඇති හැටි කියන්න බෑ. මොකද අපි මොකද්ද අපේක්ෂා කරන භාවනා කරන එක ලැබෙන්නේ මේක නයි ඉතින් මොකද ඉතින් කාටවත් තේරෙන්නවන්නේ කියලා කුංචි කළ සලකන. ඒ නිසා කතා කිරීමේදී කවදාකවත් sannivedana වෙන්නේ නැහැ. ඒ හොඳ පරණ දොස්තර මහත්තයෙක් කියදමනි සංඛ්‍යාවන්සලා කියලා තිබුණලු මේ සංඛ්‍යාවන්සලා මම බේත් ගන්න ආවට කිසිම සංඛ්‍යාවන්ස නමකට රෝග ලක්ෂණ කියා ගන්න තේරෙන්නේ නැහැ. දොස්තර මහත්තයට බණ කියනවා. ඉතින් දොස්තර මහත්තයා අහනවා ආවේ මොකටද බඩේ එකක් වුණද දතික නෑ මේ චතුරාර්ය සත්‍ය කියන එක බොහොම උතුම් දෙයක් දොස්තර මහත්තයලා තියා භාවනා කරන්න ඕනේ කියලා එතන කියලා දොස්තර මහත්තයට බණ කියනවා. මේක මේ ගියේ කාරණාව මතක. එකින් තා කවදා හරි අපිට ඇති හැටි දකින්න ඇති හැටි ප්‍රකාශ කරන්න කී දවසේ ওই භාවනාව උච්චර ගැඹුරක් නැහැ. අපිට බැරි මොකද්ද අපිට ඇති හැටි දකින්න ඕනකමක් නැහැ. ඇති හැටි පේනකොට ඒක හරි කම්මැලි. ඇති හැටි පේනකොට ඒක හරි පාළුයි. ඉතින් ඒක නිසා අපි ඇති හැටියට පලිප්පුවේ දෙමිලක් කරන පොඩ්ඩක් වැඩිපුරලා කතා කරනවා. මේ කතා කරන හැම වෙලාවෙම කර්ම රැස්සෙන. ඒ නිසා සර්වඥාන්සේ සදහන් කළා තියෙනවා කෙනෙකුට කෙනෙක් කියනකොට සච්චතෝ තේතතෝ අත්ථ සම්පන්නතෝ පියතෝ කියන කාරණා හතර බලන්නේ. තමන් කියන්නේ වෙච්ච දෙයක්ද? වෙච්ච දෙය වෙච්ච හැටිම කියනවද නැත්නම් අතිශෝක්ති කරලා කියනවද? ඒකෙන් යහන මනුසයාට ප්‍රයෝජනයක් කියනවද? ඒ මනුස්සයා ඒක අහන්න කැමතියි. එහෙමනම් ඒක කතා කරන්න අනිත්‍යයේ සේරම සම්පප්පලා. ඒක නිසා අපේ අතර මේ දේවතාව ඇවිල්ලා මේ හාමුදුරන්ට කතා කරන්නේ මෛත්‍රී කරුණාවෙන් තමයි. නමුත් දේවතාවට තේරෙන්නේ නැති විශයක් කතා කරන්නේ. ඒක නිසා අන්තිමට ඒ දේවතාව දීපු මන හාමුදුර දීපු උත්තරේ නිසා දේවතාවට බුදු හාමුදුරගාට යන්න සිද්ධ වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කතා කරලා කියන්නේ කරුණා කරලා දන්න දෙයක් කතා කරන්න. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා කියනවා. දන්න දේ වුණත් ප්‍රමාණය ඉක්කෝල එහෙම නැත්නම් අපි කියනවා නම් අතිශෝක්ති කළ කතා කරන්න යන්නේ හැම වෙලාවෙම අපි අතින් කර්ම රැස් වෙනවා. ඒක නිසා අපි අතර යුද්ධ ඇති වෙනවා, රණ්ඩු සරුවල් ඇති වෙනවා, දික්ක සාධන අඩු වෙනවා. හරියට කාරණාව කියා ගන්න බැරි. ඒ නිසා හැම වෙලාවෙම කියව කෙනා කියපු දේ නිසා මොකද්ද අකුසලයක් රැස් කරගන්න. ඒ නිසා හොඳම වැඩේ තමයි පුළුවන් නම් කතා නොකර ඉන්න එක. කරනවා නම් කතා කරන්න ධර්මයක්. ඒකෙම කරුණාවෙන් මෛත්‍රී. ඉතින් ලොකු තාන් චින්න කාලේ කියලා තියෙනවා අපි ලොකු තාන් හරිය කැමති ව්‍යාකරණ වලට හරියට කතා කරනකොට ව්‍යාකරණ අනුකූලව තමයි කතා කරන්නේ. උන්සාංශ කියලා තියෙනවා ව්‍යාකරණේ වැරදුනත් ප්‍රශ්නයක් නෑ. තමන් කතා කරන්නේ කරුණාවෙන් නම් ඒ මනුස්සයා තමන්ව තේරුම් ගන්න. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ කියලා මේ ප්‍රකාශිත දැනුම කියලා කියන ඉතාම සීමාකාරීත්වයක් බව දැනගෙන ඒ ප්‍රකාශිත දැනුමින් මමෙක් ඇති කරගන්න නැතුව මම දැනුම ඇති කෙනෙක් කියලා පාවපාන්න නැතුව ඒ දේෙන් මම එක් ඇති කරගන්න තුව කවුරු හරි එක බාර දුන්නත් අතිරේක ස්තුතියක් ප්‍රශංසාවක් බාර ගන්න නැතුව හිටපු කෙනෙක් උඹ දැකලා තියෙනවද කියලා දේවතාවෙන් අහන කියන කතාවෙන් මම එක් ඇති කරගන්න නැති කියන කතාවෙන් මාන්නයක් ඇති කරගන්නේ නැති කියන කතාවෙන් තණ්හාවක් ඇති කරගන්න නැති කතාවක් උඹ අහලා තියෙනවද එහෙම කෙනෙක් උඹ දැකලා තියෙනවද කියලා දේවතාවෙන් අහන දේවතාවා කියනවා මට තේරෙන්නේ නැහැ කියලා. මම ඒ නිසා මම දන්නේ ඕගොල්ලන්ටත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් මොකද ඕගොල්ලෝ හැම වෙලාවෙම කතා කරන්නේ ඒකෙන් අයියා වෙන්නයි නැත්නම් අක්කා වෙන්නයි. කියන හැම එකෙම කාට හරි ගහපාදීමක් කරන්නේ. ඒකට කියනවා අපි ඉද්දෙන්ඩයි කතා කරන්නේ. වදින්ඩයි කියන්නේ. ඇති හැටි නෙවෙයි. ඒ නිසා කරන හැම කතාවකින්ම අනික් මනස තෑරෙනවා. අනික් මනස පීඩි ගැය වෙනවා. ඉතින් ඊට පස්සේ ඒක අපිට එන එක තමයි කර්ම ශක්තිය කියන්නේ. ඒ නිසා වෙච්ච දේ වෙච්ච හැටියෙන් කියන්නේ, ඇත්ත හැටියෙන් කියන්නේ, ඒ මනසට අර්ථය පිණිස කියන්නේ, ඒ මනසට ප්‍රිය වෙලාවේ කියන්නේ නැත්තම් කතා නකරේ. සර්වචන්නාංශේ 84000 ධර්මස්කන්ධේ දේශනා කළේ උන්වහන්සේ ඇත්ත වශයෙන් දැකපු එකයි. ඒ වගේම උන්වහන්සේ ඇත්ත වශයෙන් එක ඒ මට්ටමෙන් කිව්වා. අවු අතිශෝක්ති කරලා කිව්වෙත් නෑ මට ඔබ සියලු දාම් බේර ගන්න පුළුවන් මම ਸਰබලධාරී මම මේ ගැලවුම්කාරයෙක් කිව්වේ නෑ ඒක මට මෙච්චරක් කියලා දෙන්න පුළුවන් ඊහාට ඔබලට වැඩ තියෙන්නේ කවදාක සරුවචනංශී අනුන්ගේ විමුක්තියක් පාරගත්තේ නෑ දන්න ටික බොහොම ලස්සනට විස්තර කරා මොකද මේ ටික අහලා මිනිස්සුયો අලුතෙන් කර්ම රැස් කරගන්න නැතුව මේ කතාව නිසා සංනිවේදෙන නිසා අලුතෙන් ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඇති වෙච්ච ගැට ටික ලියන තාලට කටයුතු කරන්න පටන් අරගත්තොත් නිවන පිණිස ඉච්චරම දඟලන දෙයක් නෑ මතක තියාගෙන ඉන්න අපිට නිවන් දකින්න බැරි ගොඩාක් කාය කර්ම වැරදි නිසා හෝ මනෝ කර්ම වැරදි නිසා නෙවෙයි වාක් කර්මෙමයි කතාවෙමයි අපි එකති කරන හැම ගුණයක්ම අපි අතින් කෙලෙසෙන්නේ කතා වර්ධක ඒ නිසා පුළුවන් තරම් ගුණ වඩන්න නිස්සද්ද වෙන්න නිස්සද්ද වුණාට පස්සේ පුදුම එකතුවක් උතුම ආත්‍ත්‍යගත වීමක් වෙනවා ਸਰවචනාංශී දේශනා කරනවා සාරාංශික කල්පලක්ෂකේ පිරුම්පුරණ කාලේ නොකරපු වැරද්දක් නැහැ කියලා බෝධිසත්ත්ව කෙනෙක් වශයෙන් නමුත් කවදාකවත් බොරුවක් කියලා නැහැ මුළු බෝධිසත්ත්ව කාලෙම අනෙක් ඔක්කොම අකුසල කර්ම කරලා තියෙනවා සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරේ මත්පැන් බීම සියල්ලම කරලා තියෙනවා කවදාකවත් බොරු කියලා නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අද්දිට්ඨ වචනා බුද්ධ අමෝඝ වචනා ජින වචන දෙකකුත් නැහැ කියපු දේ අහක දාන දෙයක්කුත් නැහැ ඒ නිසා කතා කරන්න පුළුවන් එකම සතා මිනිසයා විතරයි ලෝකේ මිනිසයා ඒ නිසාම කොච්චර අමාරු වෙట్లా තියලාද කියනවනම් කෙනෙකුට ගොඩ ගන්න බැරි තරමට කතා කරන හැම වචනයකින්ම අවුලක් ඇති කරනවා මේ සිද්ධියේදී මට හොඳට හිතෙන්නේ අපි මේ අනුන්ට අනුකම්පාව මිස ආ දේවතාව ඇවිල්ලා මේ සමිද්ධාමතුරන්ට අනුකම්පා පිළිබඳ කරන්න ගියාට ඒ දේවතාවගේ තියෙන අමනකම නිසා එහෙම කතා කරන්නේ කෙනෙකුට කෙනෙක් අනුකම්පා කරන දෙයක් මේ ලෝකේ නැහැ. කෙනෙකුට කෙනෙක් අනුකම්පා කරන කන් තියෙන තමන්ට තමා අනුකම්පා කරගන්න එකයි දාන සීල භාවනා කරන එකයි සීල සමාධි ප්‍රඥා පුරණ එකයි. ඒක තියෙදි මේ අනුන් ගොඩ දාන්න අනුන්ට උපදෙස් දෙන්න අනුන්ගේ ජර්ත කතා හදන්න යෑමෙන් අන්න අවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන් තියෙනවා. අද මේ ආගම කරලා තියෙන පාහර වැඩි ඕනෝක තමයි. ආගමික නායකයන් කිසිසේත්ම තමන්ගේ චරිතය ගැන සලකන්නේ නැතුව අනුන්ට උපදෙස් දෙන්න ගියාම හෙළුවෙන් ඉන්නේ. කිසිසේත්ම මේ කෙනෙකුට චරිතයක් නැහැ. ඒ නිසා යෝගාවචරය මතක තියාගන්න ඕනේ අපිට කාගවත් හැදිල්ලක් ගැන වගකීමක් නැහැ. වගකීමක් ගන්නත් බෑ. ගත්තොත් සිද්ධ වෙන්නේ ද්වේෂයක් එන්න පටන් අර ගන්නවා පැටලිලක් වෙන නිසා පුළුවන් තරම් කවුරු හරි ආවොත් කියන්න ඕනේ එහෙම මට කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ මට බෙදා ගන්න පුළුවන් ඇති හැටි ඇත්ත විදියට කියලා අර්ථයක් ඇති දේ කතා කරලා ප්‍රිය වෙන දේ අනික් හරියට නොකරයි කියලා ප්‍රශ්නයක් නැහැ සර්වචනාංශේ පසේබුදුමහා රහතන් වහන්සේ පුත්‍රජානනාසතර වෙනසක් තියෙනවා පසේබුදුරජානනාසේ කාටවත් බණ කියන්නේ නැහැ සම්මා සම්බුදුරජානනාසේ බණ කියනවා රහතන් වහන්සේත් බණ කියනවා නොතුන්වාචලා දන්නවා හොඳටම මේ මිනිස්සයා කියන සතා මොනවා හම්බුණත් පටලව ගන්න. කොයි දැනුව දුන්නත් කොයි උපක්‍රමයේ දුන්නත් කොයි දේ දුන්නත් පටලව ගන්න. ඒ නිසා හරියට ප්‍රයෝජනේ සරකලා කියන්න ගියාම එයා දැනගන්න ඕනේ මේ ප්‍රකාශිත දැනුම කියලා කියන්නේ දැනට ලෝකේ ප්‍රසිද්ධ වෙලා දැනුම කියලා කියන්නේ දෙපැත්ත කැපෙන අවියක්. වරදොල පාවිච්චි කරොත් ඒකෙම තුවාල කරගන්න. මරණයෙන් එහාට ඔය කියන දැනුමෙන් ඇති කොහොමඩක්වත් ඇති වැඩක් නෑ අවශ්‍ය කරලා තියෙන්නේ තමන් කවුද කියලා දැනගන්න එක වර්තමාන මොහොත දැනගන්න එක මේ ඉන්න තැන දැනගන්න එකට ඒකට ගියාම මේ මම දැන් මෙතන කියන තැන ගියාම කාටවත් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් ඉන්නෙත් නෑ කරන්නත් බෑ එතකොට ඔය සංනිවිදෙන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ ඒක නිසා දැන් අදින් පස්සේ උඟව දෙනෙක් ආපහු ගෙවල් වලට යන්නේ ඊට පස්සේ එක්ක මේ ආපු ගමන ගැන හෝ මොන දෙයක් හරි ගැන අනිවාර්යයෙන්ම අපිට සමාජශීලී සමාජිකෙක් වශයෙන් කතා කරන්න සිද්ධ වෙනවා. ඒ කතා කරන වෙලාවේ පුළුවන්තරම් පරිස්සම් වෙන්න ඕනේ අලුතෙන් කර්ම රැස්න කරගන්න. අවශ්‍යතාවයට අවශ්‍ය දේ කතා කරන මිසක් එකක් කියනනම් කවදාකවත් කතාවක් ආරම්භ කරන්න එපා සහගහන අපරාධයක්. මොනම තැනකදීවත් කාටවත් බනවන්න එපා. බුදියන් ඉන්න කොට අවුස්සන්න යන්න එපා. අවුස්සුවට පස්සේ කනවා. කවුරු හරි කතා කරුවොත් මතක තියන්න අපහසුතාවයට කතා කරන්න පුළුවන් තරම් උදව් කරන්න. ඉන් එහාට හිතලාමතලා උදව් කරන්න යන්නත් එපා. Taman දන්න ශිෂ්ටයක් නෙවෙයි. ඉතින් එතකොට උඟව දෙනෙක් අපිට දොස් කියන අපි හරිම සීමිතයි. අපි අරම අකරුණාවන්තයි. අපි Tamanගේ වැඩ බලාගෙන ඉන්නවා කියලා. නමුත් කාටවත් ඉල්ලීමක් කරුවොත් කිසිම වග මේ සීමා කිරීමකින් තොර උදව් කරන්න. කාටවත් උදව් කරන්න හිතලා කරන්න යන්නත් එපා. තමන්ට කොච්චර සෑහෙන අපහසුයක් වෙනකන් කාටවත් බනවන්න යන්නත් එපා. ඒකට යෝගාවචරය. ඉතින් යෝගාවචරය කියන සතා දවසට කතා කරන වචන ගාන ගණන් කරන්න කියලා තියෙනවා. ලෝකසාන්ති විවස්ථාවේ ලියලා තියෙනවා. අනුන් මැන තමන්ගේ හපංකම් හුවා දැක්වීමක් ඕනෑ නැත. ඒ නිසා කිසි වෙලාවක අනුන් ඉන්න කුටියකට යන්න එපා අනුන් අමතන්න එපා අනවශ්‍ය වචනයක් කතා කරන්න යෝගාවචර කිසිම ඉඩක් නැහැ කරන වචනේ කතා කරන්න වෙන්නේ නැති බැරිකමට කතා නොකර බැරිකමට එතකොට බොහෝම ඉක්මන් ඒක හුඟ වෙලාවකට කියනවා හුදෙකලාව කියලා ඔය සියලු කලාවන්ට වැඩිය හොඳම කලාව තමයි හුදෙකලාව ඒකදී හරියට බැනුම් අහනවා මන් දන්නේ නැහැ මං කියලා මාත් බැනුම් ආයි මේ කාන්තාපක්ෂයක කොච්චරවත් වැඩේ කතා කරගෙන ඉන්නේ. මේ කතා කරුවේ නැත්තම් ගෙදර මනුස්සත් එක්ක තරහයි. කතා කරන්න යන්න. ඉතින් ඒ නිසා පුළුවන් තරම් බලන්න භාවනා කරන කෙනෙක් වශයෙන් පැත්තකට වෙලා ඕන කෙනෙක් ඕන සෙනඟ කතා කරපොදී කවුරු හරි ඇහුවොත් කතා කරන්න නැත්තම් තමන් පැත්තකටලා කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒකෙත් පේන තියෙන ලොකු තපසක් ඒ වගේම පරිසරයට නරක දූෂණේ සද්ද දූෂණේ ඇති වෙන්නේත් නැහැ. ඔය අපේ ලොකු ස්වාමීන් වහන්සේ බණපොලකදී කල්පී පඬිස්සංශ දැකලා තියෙනවා තරුණ භික්ෂුවක් බෙර ගහද්දී නටද්දී සෙනඟ එකතු වෙලා ඉඳද්දී මේ ස්වාංශ ගිහිල්ලා කොනක අංශලේ කොනක වැල්ලේ මොනවද ඇඳ ඇඳ ඉන්නවා පඬිස්සංශ දැකලා ලං කරලා තියෙනවා ලං කරලා බලලා මොකද කරන්න කිව්වලු මම මේ ගාතාව ප්‍රස්තාර කරනවා කිව්වා. සංස්කෘත ශ්ලෝකයක් ප්‍රස්තාර කරනවා කිව්වා. ඊට පස්සේ ලොකු බණිසංශ දැනගෙන තියෙනවා මේ සෙනගකොඩ ඉන්න බැරි නිසායි මේ පැත්තකටලා ඉන්නේ කියලා තුන් සැරයක් විතර කතා කරුවාට පස්සේ තමයි කතා කරන්නවත් පෙළඹිලා තියෙන්නේ. නැත්තම් මේ සෙනග කොච්චර ගමේ පන්සලේ දානි. පැත්තකටලා ඉඳලා ඒකෙන්ම අල්ලගෙන තියෙනවා මේ ස්වාමීන් වහන්සේ පැහැදිලිවම උදේකලාවට කැමති කෙනෙක් කියලා. ගරුතන්ලි සැලකුව මරණකම්ම දන්න දැනුම නිසා කවදාකවත් කියාපාණ්ඩයයි. නිසා අද ලෝකේ තියෙන මේ අධ්‍යාපනයයි එක කියාපෑමයි දිහා බලනකොට අපි මේ වගේ පිරිසකට නම් ওই පැත්තකට කරලා කියලා දෙන්න පුළුවන්. අද පස්වෙනි ශ්‍රේණිය සමත් වෙච්ච ශිෂ්ටස්සේ සමත් වෙච්ච ළමයේගේ தත්ත්වය බලන්න. පාස් වෙච්ච තැන ඉඳලාම කියාපාන ලෝකයකට ගිහිල්ලා අම්මලා තාත්තලා මේ තල්ලු කරලා මේ තරග යෝගයකට යොදලා අර ලස්සන සුන්දර මනස තාම අවුරුදු 11යි මේ විශාල තරගයකට උරුට්ට කරාට පස්සේ යක්ෂයෝ යක්ෂණියෝ තමයි ඊට ඒසයි ළමයින්න ඕනේ දැනුම ළමයින්ට දෙන්න ඕනේ නෝත් එක පොවන්න යන්න එපා ඔය දැනු කියන එක මහාලු කොට සලකුවාට සර්වචනාංශේ සඳහන් කරලා තියෙන ඔය ප්‍රකාශිත දැනුම 10%ක්වත් නැහැ අප්‍රකාශිත දැනුම 90%ට වැඩි ප්‍රකාශය දැනුම ගැන වැඩි නටන්න ගත්තොත් අප්‍රකාශය දැනුම ගැන අපිට හොයන්න වෙලාවක් නැහැ. එනිසා අපිට ඕනේ නම් මනුස්සකම දැනගන්න අපිට ඕන නම් අපේ අතර ගැටුමක් නැති තැන දැනගන්න ප්‍රකාශිත දැනුමේ කොහොමඩක්වත් නැහැ. ඒක තියෙන අප්‍රකාශිත දැනුමෙන් තමයි පුළුවන් තරම් පැත්තකට ලබනක් භාවනාවක් කරලා හිත එකතෙන් කරගත්තට පස්සේ මානසික මනසට සම්බන්ධයක් වෙනවා සර්වචන් වහන්සේත් එක්කත් අනිකුත් රහතන් වහන්සේලාත් එක්කත් භාවනා කරන අයත් එක්කත් විතර පුදුම වර්ධනයක් සිද්ධ වෙනවා. හිතේ ඒකට කියනවා යුනිවර්සල් කොන්ෂස්නස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. සමහරු කියනවා ආකාශ ලයිබ්‍රරි කියලා. ඒකේ දැනුම අසීමිත ප්‍රදේශයක් තියෙනවා. ඕනම දෙයකට අවශ්‍ය දැනුම තියෙනවා. හැබැයි පොත්වල තියෙන දැනුම නෙවෙයි. පොතේ දැනුම තියෙනකම් මේකට යන්නත් බෑ. එකෙනි ඡාපි උත්සාහ කරන්න ඕනේ අපිට ලෝකේ දහන් දැනුමක් අවශ්‍යයි සාමාන්‍ය අයට වැඩි උගත්කමක් අවශ්‍යයි මුද්‍රකුත් අවශ්‍යයි කීර්ති නාමිකුත් අවශ්‍යයි ඊට පස්සේ අපි ඒක සීමාව දැනගෙන පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඒ ප්‍රකාශිත දැනුම විතරක් නෙමෙයි ප්‍රත්‍යක්ෂය කියන එක ප්‍රකාශිත දැනුමට ඕනනම් චින්තාමය ඥාන කියන්න පුළුවන් ප්‍රත්‍යක්ෂය ඉස්සර කරගත්තොත් ප්‍රකාශිත දැනුමට ඕන එකට වැඩිය වටිනවා ප්‍රත්‍යක්ෂයේ අංශය එනිසා අපිට මේ ලැබිච්ච පුංචි ප්‍රත්‍යක්ෂය අපි උත්තරම දේ වශයෙන් සලකලා ජීවිතේ සම්පූර්ණ හැඩගහස ගන්න ඕනේ. හැකිතා ඇතුළතින් පැනනගෙන මේ දැනුමට ඉඩ දීලා මේ පිටින් එන දැනුම උපකරණයක් ප්‍රයෝජනයක් වශයෙන් පාවිච්චි කළ කරන්න ගත්තොත් අපි ලස්සන ආදර්ශයක් ඉදිරි කරන ලෝකෙටත් ඒ වගේ අපිට දැනටත් හම්බෙලා තියෙන මේ උත්තරම දුර්ලභ වස්තු ප්‍රයෝජන ගන්න වෙනවා. ඒ නිසා යනකට ගෙදර යනකොට හොඳට මතක තියාගෙන යන්න මේ දැනුම කිසිසේත්ම ආඩම්බරයකට කාටවත් ගැටුමක් ඇති කරන්න මවාපාන්න ගහපා දෙන්න නෙවෙයි මේ අපේ දැනුම තියෙන්න ඕනේ අපේ නොදැනුවත්කම මෙච්චරයි කියලා ප්‍රමාණකරනද ඒ නිසා මේ සමිති සූත්‍රේ නිමාව නෙවෙයි මේක සමිති මේ බුදුරජාණන්සේ කරපු දේශනේ දේවතාවට තේරෙන්නේ නැති නිසා බුදුරජාණන්සේ තා ක්‍රම දෙකකට මේ දේවතාවත් එක්ක ගනුදෙනු කරනවා නැත්නම් සාකච්ඡා කරනවා මම බලාපොරොත්තු වෙනවා ඊගාවට තියෙන අපේ වැඩමුළු වලදී පුළුවන් තරම් මේක මීටරට පාත්තන්න ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් කමක් තියෙනවා නම් ඒ තියෙන බණත් අහන්න උත්සාහ කරන්න. එතකොට සමිති සූත්‍රය පිළිබඳව පොතේ තියෙන අංග සම්පූර්ණත්වයක් ගන්න පුළුවන්. නමුත් මම හිතනවා අපි මේ වැඩමුළුවේදී සාකච්ඡා කරපු දැනුම කරුණු සෑහෙන දුරට තමන් කරගෙන යන වැඩ ධෛර්යමත් වෙලා උනන්දු වෙලා කරගෙන යන්න පුළුවන්. එසේම කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවේ මේ අවසාන ධර්මදේශනය මේ ධර්මදේශනයක් ඇතුළේ නතර කරනවා. සියලු දිනාටම තනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා